කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන අංක 1 ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අත්තුනා මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධව මා වෙත පැමිණිලි සැලකිල්ලටගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා නියෝජ්‍ය කාරක සභා සභාපතිනි ගරු හේමාලි වීරසේකර මහත්මියගේ සභාපතිත්වයෙන් ගරු විජිත හේරත් මහතාගේ සහ ගරු ආර්.එම්. රංජිත් මද්දුම්බණ්ඩාර මහතාගේ සාමාජිකත්වයෙන් යුත් මා විසින් පත්කරන ලද විශේෂ කමිටුවේ වාර්තාව සභාගත කරමි. තවද මෙම වාර්තාව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන බව දන්වනු කැමැත්තෙමි. නිවේදන අංක 2 ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධව අවශ්‍ය කටයුතු කරන ලෙස ඉල්ලමින් වරින් වර මා වෙත යොමු කරන ලද ඉල්ලීම් පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධ සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා වෙත එම ඉල්ලීම් යොමු කර ඇති බව සභාවට දන්වනු කැමැත්තෙමි. මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දීවී චානක මහතා.
ගරු කථානායකතුමනි, ඉඹුල්ගොඩ අමුණුගොඩ කළුවලපාර අංක 3B ධර්ණ ස්ථානයේ පදිංචි AD ප්‍රේමතිලක මහතාගෙන් ලැබුණු පෙස්සම් පිළිගන්නුමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා.
ගරු කථානායකතුමනි, කොට්ටුකච්චිය පුරාණගම යන ලිපිනේ පදිංචි NCS ප්‍රේමලාල් මෙන්ඩිස් මහතාගෙන් ලැබුණු පෙස්සම් පිළිගන්නුමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අංකුඹර ආරච්චි මහතා.
ගරු කථානායකතුමනි, ඇඹිලිපිටිය මොරකැටිය නුගේහරස්පාර අංක 33/93 ඇලිරක් 5 දරණ ස්ථානයේ පදිංචි ඒදිරිසිංහ මහතාගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්නවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන මහතා, පෙස්සම් 2.
ගරු කථානායකතුමනි, අලව්ව පහළ වලකුඹුර බලගල්ල වත් යන ලිපිනෙහි පදිංචි DG ධර්මසිරි මහතාගෙන් ලැබුණු පෙස්සම 1. දෙවන පෙස්සම අලව්ව පහළ වලකුඹුර අංක 312/3 දරණ ස්ථානයේ පදිංචි JG හේමචන්ද්‍ර මහතාගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්නමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පද්මකුමාර මහතා, පෙස්සම 8.
ගරු කථානායකතුමනි, බණ්ඩාරගම අටලුගම අඹගහවත්ත අංක 52/D දරණ ස්ථානයේ පදිංචි අද්දුල් රසින් පාතිම්මා රාණි මහත්මියගේ ලැබුණු පෙස්සමද පයාගල කච්චාගොඩ යන ලිපිනේ පදිංචි DS විජේසේකර මහතාගේ ලැබුණු පෙස්සමද නාගොඩ බෝම්බුවල පාර පරණ පොලිස්වත්ත අංක 49 ස්ථානයේ පදිංචි ED නන්දසිරි මහතාගෙන් ලැබුණු පෙස්සමද පානදුර පිටවල අලුබෝගහවත්ත අංක 11/7 දරණ ස්ථානයේ පදිංචි KA ලලිත් කුමාර මහතාගේ ලැබුණු පෙස්සමද කළුතර කලමුල්ල 29/90 අසල ලිපිනේ පදිංචි MD ජයසේකර මහතාගේ ලැබුණු පෙස්සමද පොකුණුවිට හේනගම බණ්ඩාරවත්ත අංක 58 දරණ ස්ථානයේ පදිංචි නුවන් මුහන්දිරන් මහතාගේ ලැබුණු පෙස්සමද බොරලැස්ගමුව ව්‍යවපාර එගොඩවත්ත පාර අංක 29/30 දරණ ස්ථානයේ පදිංචි තිලකා හේවා විතාන මහත්මියගේ ලැබුණු පෙස්සමද සහ වාද්දුව හබල්ලගහලන්ද සඳකැලුම් මාවත අංක 65 දරණ ස්ථානයේ පදිංචි WW ගාමිණී නානයක්කාර මහතාගෙන් ලැබුණු පෙස්සමද පිළිගන්නමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා, පෙස්සම් 13.
ගරු කථානායකතුමනි, රඹුක්කන හූරිමලුව මස්කඩේවත්ත අංක 92/D දරණ ස්ථානයේ පදිංචි අකුරන්නහගේ චන්ද්‍රලතා මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද ගෝනවිල මාකඳුර පන්සලපාර අංක 349 දරණ ස්ථානයේ පදිංචි BAA විමලවීර මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළියන්දල මාදම්පේ වවනවත්ත පාර අංක 306B දරණ ස්ථානයේ පදිංචි GPTP වීරසේකර මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද ගණේමුල්ල ගලහිටියාව අංක 139 දරණ ස්ථානයේ පදිංචි HA රංජිත් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද රාගම වල්පොල උග්ගස්සේන අංක 44/8 දරණ ස්ථානයේ පදිංචි GAUA පෙරේරා මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද නිට්ටඹුව රන්පොකුණගම 11 අදියර 226F දරණ ස්ථානයේ පදිංචි J.R.S. රූපසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද කොටුගොඩ මිලේනියම් සිටි කලාප 1 අංක 52 දරන ස්ථානයේහි පදිංචි එම්.ඒ. ක්‍රිෂාන්ති ශාමණී මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද ගම්පහ පෙතියාගොඩ ඇහැලගහ හේන අංක 448 N6 දරන ස්ථානයේහි පදිංචි PCS වීරසූරිය මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද වේයන්ගොඩ SL නයිවල ජනඋදානගම අංක 92 දරන ස්ථානයේහි පදිංචි PDN ද සිල්වා මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද රාගම වල්පොලපාර අංක 128 දරන ස්ථානයේහි පදිංචි PDP කුමාර ධර්මසේන මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද මාබොදල මාබොදලවත්ත අංක 154 300 දරන ස්ථානයේ පදිංචි RAM රණබාව මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද දෙවලපෙට වල්පිටමුල්ල අංක 137 1B දරන ස්ථානයේ පදිංචි TA අයිරාංගනී මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් සහ වැබඩ උතුර අංක 397 1 දරන ස්ථානයේ පදිංචි විජිතා කුමාරි වීරසූරිය මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන වැලිපිටිය මහතා පෙත්සම් දෙකයි.
ගරු කතානායකතුමනි, බෙලිගල ඉහළ කළුකර කරපණේ හන්දි යන ලිපිනයේ පදිංචි BS විජේකෝන් කුලතුංග මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ කොටියකුඹුර මත්තමකොඩ රත්නවාස අංක A 432 දරන ස්ථානයේ පදිංචි WD වික්‍රමනායක මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පෙත්සම් 7යි.
ගරු කතානායකතුමනි, නාවල කොස්සත්තපාර අංක 160 ඇලිරක් 4 දරන ස්ථානයේ පදිංචි AS හෙට්ටිආරච්චි මහතාගෙන් ලැබුණු පෙත්සමද හෝමගම පිටිපන උතුර අංක 50 ඇලිරක් 1 දරන ස්ථානයේ පදිංචි KK මාතංග පෙරේරා මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පන්නිපිටිය ඇරව්වල බෝකුන්දරපාර අංක 525 ඇලිරක් 100 දරන ස්ථානයේ පදිංචි KS අතුල මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද හොරණ නාර්තංගල අංක 3 වැනි අදියර අංක 81 දරන ස්ථානයේ පදිංචි NS සත්නවීර මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද හම්බන්තොට මිරිජ්ජවල අඩි 100 පාර අංක 261 දරන ස්ථානයේ පදිංචි P ලුකුහෙට්ටි මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද කෝට්ටේ මාදිවල සිගීරා පාර අංක 115 ඇලිරක් 1 දරන ස්ථානයේ පදිංචි R උපුල් නිසාන්ත මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද සහ පන්නිපිටියේ පරණපාර අංක 32 වත්තේකදර බාහිර තැන්පත්කරුවන්ගේ සමිතියේ සමාජිකත්වය දරන සුසිල් විජේරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අංක 1 ගරු වර්ණලියනගේ මන්ත්‍රීතුමා ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා.
පිළිතුරු සපයනවා. ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලීනගේ මහතා විසින් අසන ලද ප්‍රශ්න 1 2017 සිට 2024 වර්ෂය දක්වා ස්වාභාවික ආපදා හේතුවෙන් විනාශ වූ දේපළ හා ව්‍යාපාර සඳහා ගෙවූ වන්දි මුදල් පිළිබඳ තොරතුරු දිස්ත්‍රික් වශයෙන් හැමිනුම ආමගින් ඉදිරිපත් කරලා තියෙනවා. විස්තරාත්මක එක සභාගත කරනවා. ඒ වගේම ස්වාභාවික ආපදා හේතුවෙන් සිදු වූ ජීවිත හානි සඳහා වන්දි ගෙවීම පිළිබඳ විස්තර දිස්ත්‍රික් අනුව සකස් කර ඒකේ තැමනුම දෙක වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ලොකු විස්තරයක්. ඒ වගේම 2024 වර්ෂයේ අවසන් වන විට 2014 වර්ෂයේ සිට ඇස්තමේන්තු කර අවසන් සියලුම නිවාස සඳහා වන්දි මුදල් ගෙවා අවසන් කර ඇත. ඒ වගේම විශේෂයෙන්ම දිස්ත්‍රික් ලේකම්වරු මගින් ගෙවීම් කිරීමට අදාළ ප්‍රතිපාදන යොමු කර ඇති ප්‍රතිපාදන ඉතිරි වී ඇති බැවින් හිඟ ගෙවීම් නොමැති බවට නිරීක්ෂණ අප වෙත ලැබිලා තියෙනවා. එසේම ඇස්තමේන්තු කිරීමේ ප්‍රමාදයන් හෝ වෙනත් ලියකියුලවල අඩුපාඩු හේතුවෙන් ගෙවීම් කිරීමට පවතී නම් එම අවශ්‍ය ප්‍රතිපාදන 2025 2028 වන දිනට ප්‍රථම ඉල්ලුම් කරන ලෙස දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත දැනුම් දීලා තියෙනවා. ඒ ඔබ විසින් අසල ලද පළවෙනි ප්‍රශ්නේ ගරු මන්ත්‍රීතුමනි, දෙවෙනි ප්‍රශ්නය පිළිගනිමි. ඒ කියන්නේ ජාතික රක්ෂණ බාර අරමුදල යටතේ ආරම්භ කරන රක්ෂණ ක්‍රමය. තුන්වෙනි එක ප්‍රශ්නේ පිළිතුර, රුපියල් 10,000ට වැඩි ගෙවීම් යනු සාපේක්ෂව වැඩි අගයක් ගන්න ඇස්තමේන්තු වන බැවින් ඉඩමේ අයිතිය නිසි පරිදි තහවුරු කර ගැනීම සඳහා මේ කරුණු රාශියක් බලපානවා. ඔබත් ඒ ගැන අවබෝධයක් ඇති කියලා හිතනවා. ප්‍රතිලාභ ලැබිය යුතු පුද්ගලයාටම ප්‍රතිලාභ ලැබීම තහවුරු වීම ඒක අවශ්‍ය අත්‍යවශ්‍යයි. නඩු ආරවුල් පවතින ඉඩම් සඳහාද වන්දි මුදල් අයදුම් කරන බැවින් වන්දිය ලැබිය යුතු නිශ්චිත පාර්ශවය හඳුනාගත යුතුයි. අනවසර ලෙස ඉදිකර ඇති දේපළ සඳහා අයිතිය විමසීමකින් තොරව වන්දි ලබා දීම එම නීති විරෝධී බව තහවුරු කිරීමක් කරගත යුතුයි සහ වීම. ඇතැම් පුද්ගලයන් වංචනික ලෙස වන්දි ලබා ගැනීමට උත්සාහ කිරීම හා අගතියට පත් පාර්ශවයට ප්‍රතිලාභ හිමිකම් ලැබීම අවිනිශ්චිත වීම. ඒ හේතුවෙන් රක්ෂිත සහ අනවසර පදිංචිකරුවන් සහ නීතිමය ගැටලු පවතින සිද්ධීන් හැරුණු විට අයිතිය සනාත කිරීමට නීතිමය ලියුකිලි නොමැතිවද පදිංචි කාලය එවගේ වෙනත් හිමිකරුවන් ඉදිරිපත් නොවීම ආදී කරුණු සලකා බලා නිවාස හානි ප්‍රතිපූර්ණය කිරීමට දිස්ත්‍රික් ලේකම්ට හැකියාවක් පවතිනවා. එසේම අදාළ දේපලෙහි වත්මන් අයිතිකරුගේ අවසරය මතද පදිංචිකරුවන්ට වන්දි මුදල් ගෙවීම කටයුතු සිදු කරනවා. හතරවෙනි ප්‍රශ්නයට පිළිතුර, පුද්ගලයන් වෙත පිසු ආහාර ලබා දීමේ සම්බන්ධවයි අහලා තියෙන. ලබා දීමේදී සුරක්ෂිත මධ්‍යස්ථානයන් තුල හෝ ඒ ආසන්න ස්ථානයක දොග වශයෙන් ද්‍රව්‍ය මිලදීගෙන එහි සිටින පුද්ගලයන්ගේද සහය ඇතුව ආහාර පිසීම සිදු කරන බැවින් අඩු පිරිවැයක් යටතේ ආහාර ලබා දීම සිදු කළ හැකි වේ. ඒකයි දැනට අපි කරගෙන යන පිළිවෙත. ඒ අනුව පිසු ආහාර ලබා දීම සඳහා එක් පුද්ගලයෙකුට දිනකට රුපියල් 600ක මුදලක් මේ වන විට ගෙවීම් කටයුතු සිදු කරනවා. වියලි සලාක ලබා දීමේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රමාණක් වියලි සලාක ලබා දෙන බැවින් 2024/06 පස්වෙනිදා ජූනි 5 වෙනිදා ආපදා කළමනාකරණ චක්‍රලේඛන 1/2022 මගින් ඉදිරිපත් කරන ලද සංශෝධිත නව මිල ගණන් යටතේ ප්‍රමාණවත් වියලි සලාකයක් ලබා දිය හැකි වේ. ඒ අනුව අපි තනි පුද්ගලයෙකුට රුපියල් 1800යි, සාමාජිකයන් 2 දෙනෙකුගෙන් යුතු පවුලකට 2400යි, සාමාජිකයන් 3 දෙනෙකුගෙන් යුතු පවුලකට 2800යි, සාමාජිකයන් 4 දෙනෙකුගෙන් යුතු පවුලකට 3200යි, සාමාජිකයන් 5 දෙනෙකුගෙන් යුතු පවුලකට 3600යි ලෙස මේ වන විට ගෙවීම් කටයුතු සිදු කරන ලබන. ප්‍රශ්නය 5, 2020 සැප්තැම්බර් 9 දිනේදී දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිකුත් කරන ලද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් සකස් කළ දේපළ හානි ප්‍රතිපූර්ණ පිරිවැය ඇස්තමේන්තුව මේ දක්වා භාවිත වන අතර ගොඩනැගිලි ද්‍රව්‍ය මිලදී ගන්නන්හි ඇති වූ මිල ඉහළ යාමත් සමග මෙම ඇස්තමේන්තුව සංශෝධනය කිරීමත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මේ වන විට සිදු කර ඇත. ඒ අනුව සංශෝධිත ඇස්තමේන්තු අගයන් සහිතව නව පිරිවැය ඇස්තමේන්තු අනුමැතියට අපි යොමු කරලා තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. ඒක අනුමැතිය ආවට පස්සේ ඒ අනුව අපි මිල සංශෝධනයන් සමග ලබා දීම කටයුතු සිද්ධ කරනවා. ඒ ප්‍රශ්නේම පැන නොනගි.
ගරු කතානායකතුමා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපේ තියෙනවා රත්නපුර දිස්ත්‍රික්කයේ ආපදා ගම්මාන කීපයක්. ප්‍රාදේශීයගම් කොට්ටාස ඇහැලියගොඩ ඉඳලා ඇහැලියගොඩ රත්නපුර ඇලපාත පැල්මඩුල්ල යන ආපදා නිවාස ලබා දී. මේ නිවාස ලබා දීපු ගම්මානවල යටිතල පහසුකම් සංවර්ධනය කරන්න බැරි වෙලා තියෙනවා ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා. ඒ නිසා ඔබතුමා මේ සම්බන්ධයෙන් ඒකේ පානීය ජලය මාර්ග යන මූලික අවස්ථාවන් දෙන්න බැරිලා තියෙන නිසා ඒ ගම්මානවල පදිංචි වීමේ ප්‍රවණතාවයක් නැති වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමා මේ වර්ෂයේදී යම් වැඩසටහනක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා දැනගන්න.
ගරු මන්ත්‍රීතුමා, කතානායකතුමනි, ඔබ හරි. ඇත්තටම අපි පසුගිය මාසයකමාරක විතර කාලයක් තිස්සේ මේ ගැන හැම දිස්ත්‍රික් ලේකම්වරුත් එක්කම සාකච්ඡා කර අපේ ආපදා කළමනාකරණ ජාතික කමිටුවත් හෙට අනිද්දා රැස් කරනවා ඊයේ අපේ ආරක්ෂක උපදේශක කමිටුවේදීත් ඒක මතු කරා. ඒ අනුව සහ අනිකුත් රේකීය අමාත්‍යංශ සමග ඔය තියෙන යටිලඩු පහසුකම් දියුණු කරන ආපදාවට ලක්විච්ච ප්‍රදේශවල විශේෂයෙන්ම ඒ ගැන කටයුතු කරන්න අපේ විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ ගැන කැබිනට් පත්‍රිකා මගින්ද ඉදිරිපත් කිරීමට අපි කටයුතු සැලසුම් කරගෙන යනවා.
PR පහුගිය කාලේ රක්ෂණ අරමුදල යටතේ වැඩසටහනක් නිකුත් කළා. විශාල ශක්තියක් ලබා දුන්න මේ ආපදාවට ලක්වෙච්ච ජනතාවට ඒක ඔබතුමා පිළිගත්ත එක හොඳ ක්‍රමයක් කියලා. නමුත් ඇත්තටම මම විශ්වාස කරා මේ ආණ්ඩුවෙත් මේ රක්ෂණ වැඩසටහන ඉදිරියට කරගෙන යයි කියලා. මොකද අපි IMF එකත් එක්ක කතා කරා නම් ඒ රක්ෂණ අරමුදලට මුදල් ලබා ගන්න තිබුණා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට කරන්න. නමුත් ඒක උනේ නැති නිසා මොකද රත්නමෘෂිකේ කියන්නේ ගරු අමාත්‍යතුමනි හැමදාම තව මාස දෙකකින් පස්සේ යට වෙන දිස්ත්‍රික්කයක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් ඔබතුමා අවධානය යොමු කළා කොහොම හරි රක්ෂණ වැඩසටහන ලබන අවුරුද්දට හරි ආයෙත් ඉදිරිපත් කළ දෙන්න කියලා ඔබතුමා ඉල්ලසෙ.
බොහොම ස්තුතියි. ඒ ගැන අපි සටහන් කරගන්න.
ගරු චානක මාදුගොඩ මන්ත්‍රීතුමා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට ගරු අරුණ පනාගොඩ මන්ත්‍රීතුමා නාගරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට
ගරු අමාත්‍යතුමා වෙත ඉදිරිපත් කරනවා.
ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය යොමු වෙන්නේ හෝමාගම මත්තෙකට නිවාස සංකීර්ණයේ මලාපවහන පළදෝරු පද්ධතිය සම්බන්ධයෙන්. ප්‍රශ්න අංක ආ රෝමන් 1 පිළිතුර මේ මලාපවහන පිරිසුදු කරන තටාක පද්ධතිය මගින් මත්තේගොඩ නිවාස සංකීර්ණයේ සහ කලාපුරේ නිවාසවල අපජලයේ පිරිපහදු කිරීම සිදු කරන බව ජලා සම්පාදන මණ්ඩලය විසින් දන්වලා තියෙනවා. මෙම තටාකය වසර 40කටත් වඩා පැරණි වන අතර ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 1998/5/22 දරණ ලිපිය මගින් ක්‍රියාත්මක හා නඩත්තු කටයුතු සඳහා ජාතික ජල සම්පාදන මණ්ඩලය වෙත පවරලා තියෙනවා. මණ්ඩලයේ අධීක්ෂණ යටතේ එවැගේම මධ්‍යම පරිසර අධිකාරියේ පරාමිතින්ට අනුකූලව පිරිපහදු කරන අපජලය ක්ලෝනීකරණයෙන් පස්සේ පරිසරයට උදාහරණවා ජාතික ජල සම්පාදනයේ සහ ජලාපවන මණ්ඩලයෙන් සහ මධ්‍යම පරිසර අධිකාරියෙන් මෙහි තත්ත්ව පරීක්ෂාව නිරන්තරයෙන්ම සිදු කරනවා. ඒ අනුව මේ මලාපවහන පද්ධතිය පූර්ණ වශයෙන් අකර්ම වී නොමැති බව ජාතික ජල සම්පාදන මණ්ඩලය විසින් දන්වා තියෙනවා. මේ මලාපවහන පද්ධතියේ යම් යම් කොටස් ප්‍රතිසංස්කරණය කළ යුතු අතර ඒ සඳහා ජල සම්පාදන මණ්ඩලය විසින් සැලසුම් සහ ඇස්තමේන්තු සකස් කර ප්‍රතිපාදන වෙන් කිරීම සැලසුම් කර ඇති බව දන්වා සිටිනවා. ප්‍රශ්න අංක රෝමන් 2 පල්දෝරු පද්ධතිය හා ජලාපවන පද්ධතිය වටා වැටක් ඉදිකරන සම්බන්ධයෙන් ප්‍රශ්නේ පැනන අහලා තියෙන්නේ. ඔව් වැටක් ඉදිකරමින් පවතිනවා. එම් මලාපවන තටාකය හරහා සහ ඒ වට ඇති මාර්ගයේ උපයෝගී කරගැනීමෙන් ප්‍රදේශවාසීන් ගමන් කිරීම සිදු කරනවා. ඒ වගේම බර වාහන ගමන් කිරීමක් සිද්ධ කරනවා. ඒ වගේම 2023 තටාකයේ තුලට ප්‍රදේශවාසීෙක් වැටිලා මිය ගිහිල්ලා තියෙනවා. එමියගේ පුද්ගලයාගේ පෙනහළු තුලට අපජලය ඇතුල් වීම හේතුවෙන් ඇති වූ ආසාදන සත්‍යයේත් ඔහුගේ මරණයට හේතු බව පරීක්ෂණයේදී වාර්තාවල තහවුරු වෙලා තියෙනවා. මෙම මලාපවහන තටාකයේ දැනට අවුරුදු 40ක් පරණ වන අතර ප්‍රදේශවාසීන් විසින් බර වාහන මගින් ගමන් කිරීම හේතුවෙන් එහි පැතිබෙමි දුර්වල සිටින අතර නීති විරෝධී කටයුතු සහ වාහන මගින් අපජලය හා කසල බැහැර කිරීම නිසා මේ මලාපවහන තටාකය හා භූමිය භාවිතා කරන බව මණ්ඩලය දන්වා සිටිනවා. ඒ අනුව මත්තේගොඩ ජල මලාපවහන තටාකය සහ භූමිය දැනට ජාතික ජල සම්පාදන ප්‍රවාහන මණ්ඩලය මගින් නඩත්තු කරන ලබන අතර මලාපවහන තටාක භූමියවට පරිසර නිවාස කීපයක් තියෙනවා. එම නිවාසවලින් බැහැර කරනු ලබන කසල බැහැර කිරීමට මලාපවහන තටාකයේ භාවිතා කරනු ලබන අතර මණ්ඩලය විසින් දෛනිකව සිදු කරන ලබන නඩත්තු කටයුතු වලින් එමගින් බාධා සිදු වෙනවා. ඒ අනුව මලාපවහන තටාකයේ සහ එහි පිහිටි භූමිය උපයෝගී කරගැනීමෙන් ප්‍රදේශවාසීන් ඔවුන්ගේ දෛනික කටයුතු පවත්වාගෙන ලබන නමුත් ඒ යම්කිසි අකිරුත්තාකෝ ජීවිත හානියක් සිදු වුණොත් එහි දෝෂාරෝපණය ජාතික ජල සම්පාදන ප්‍රජාපවන මණ්ඩලය වෙත ඉල්ල කරන බැවින් ඒ කටයුතු වැළැක්වීම සඳහා වැටක් ඉදි කරන්න කටයුතු කළා තියෙනවා. ප්‍රශ්න අංක ආ වැට ඉදිකිරීම සඳහා නඩත්තු මුදල මුලින් මිලියන 1ක් සහ මිලියන 1ක් සහ 7.1ක් හැටියට ඒ වගේම 10% අතිරේක වියදම් හැටියට ඇස්තමේන්තු කළා තියෙනවා. ඉදිකිරීම ආරම්භ කරන ලද්දේ කොන්ත්‍රාත්තුව ආරම්භ කරන ලද්දේ 2024/10/30 වන අතර අවසන් කටයුතු කළ යුතු දිනය 2025/1/12 වෙනි දින. නමුත් 2024/12/12 දින ප්‍රදේශවාසීන්ගෙන් ඇතිවෙච්ච විරෝධතාවයක් මත ඒ වගේම ගැටලුකාරී තත්ත්වය සමතේට පත්වන තෙක් හෝමාගම් ප්‍රාදේශ සංවර්ධන කමිටුවේදී තීරණයක් අනුව ඒ ඉදිකිරීම් කටයුතු මේ වෙනකොට නතර කරලා තියෙනවා. තොරාගෙන ඇති කොන්ත්‍රාත් ආයතනය MS Smith Construction 261-10-101 පංචවත්ත හිමුටාන අංගොඩ රෝමන් 4 එම කොන්ත්‍රාත් ආයතනය තෝරා ගැනීමේ නියමිත පෙන්ඩර කටුපාති අනුගමනය කර තිබේද ඔව් ජාතික ජල සම්පාදන ජලාපවන මණ්ඩලයේ ජලපිලි සැකසුම් අංශයේ ප්‍රාදේශීය ප්‍රසම්පාදන කමිටුව RPCWR විසින් නිවරදි ටෙන්ඩර් පටිපාටි අනුගමනය කරමින් කටයුතු කර ඇති බව මණ්ඩලය විසින් දන්වා තියෙනවා. පස්වෙනි ප්‍රශ්නයේ රෝමන් 5 එම වැට ඉදිකිරීම හේතුවෙන් ජනතාවට වර්ෂ 40ක් පමණ කාලයක් සිට භාවිතා කරනු ලබන මාර්ගයේ සම්පූර්ණ අහිවිර වී ඇති බව දන්නේද? ඔව් මේ වැට ඉදිකිරීම හේතුවෙන් තටාක මාර්ගයේ පහළ කොටස ඇති මාර්ගය සම්පූර්ණ මාර්ගය නෙමේ පහළ කොටස ඇති මාර්ගය අවහිර වෙලා තියෙනවා. 6 වෙනි ප්‍රශ්නය ඒ තත්ත්වය නිවැරදි කරන්න ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද කියන එක. මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සම්බන්ධන කමිටුවේදී ක්ෂේත්‍ර පරීක්ෂාව කිහිපයකදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතාත් ඒ වගේම හෝමාගම් ප්‍රාදේශීය ලේකම් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හෝමාගම් ප්‍රාදේශීය සභාවේ සභාව පොලිසිය ආදී ආයතන සහභාගී වෙලා තිනවා. ඒ අනුව අදාළ මාර්ගය සඳහා විකල්ප මාර්ගයක් යෝජනා වෙලා තිනවා. ඒ විකල්ප මාර්ගයේ කටයුතු අවසන් වන තුරු මේ වැට ඉදිකිරීමේ මාර්ගය ඇති ඉදිකිරීමේ කාර්ය ඉදිකිරීම අත්හිටුවලා තියෙනවා. ඈ කොටස අදාළ නොවේ.
ගරු අමාත්‍යතුමනි, විශේෂයෙන් මේ කාරණාවට අදාළව ගිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ගණනාවකදී මේ පිළිබඳව සාකච්ඡාවට ගත්. මෙතන ගැටලුව මතුවලා තියෙන්නේ ගරු අමාත්‍යතුමනි, මෙහෙම වැටක් ඉදිකරන්න කිසිම කෙනෙක් ඉල්ලලා නැහැ. මහජනතාවගේ පැත්තෙන් එහෙම අවශ්‍යතාවයක් මතුවෙලත් නැහැ. මහජන නියෝජිතයන්ගේ පැත්තෙන් එහෙම අවශ්‍යතාවයක් මතුවෙලත් නැහැ. මේක අත්නෝමතික විදියට හිතලා ජල සම්පාදන මණ්ඩලය ගත්ත තීරණයක්. ඒ අයගෙන් ප්‍රශ්න කළාට පස්සේ ඒ අය කියන්නේ මේකට කෙනෙක් වැටෙන්න පුළුවන් කියලා. තිසාවයටත් වැටෙන්න පුළුවන් ගරු ඇමතුමනි. ඒක වැටේ වැටක් ගාලා නැහැ. අවුරුදු 40 ගානක් තිස්සේ මේ පල්දෝරු පද්ධතිය මේ විදියට තියෙනවා. සියදී නසා ගන්න කැමති කෙනෙක් මේකට පැනලා මැරිලා තියෙනවා. එතකොට මේ වැට ගැව්වා කියලා සියදී නසා ගන්න පයින් කෙනෙකුට ඔන්න පයින් පුළුවා. මෙතන ගැටලුව මතුවලා තියෙන්නේ මේ නිලධාරීන් ඉතාමත් අත්වනෝ මතක විදියට තමයි ඔබතුමා දන්නවා දන්නේ නැහැ මේ වැට ඉදි කරන්නේ. ඒ නිසා ජනතාවට විශාල ගැටලුවක් පීඩාවක් මතුවලා තියෙනවා. අවුරුදු 40ක් තිස්සේ මේ මාර්ගය වහලා දැමීම. එතන ඒ අයගේ ඉල්ලීම වෙන්නේ ඒ අයට මේ පාවිතා කරු මාර්ගයේ යන්න නිසි පරිදි අවස්ථාව දීලා ගේට්ටු දාගෙන සූසු වෙලාවට ඒ කටයුතු කරන්න කිසිදු බාධාවක් ජනතාවගෙන් එන්නේ නැහැ කියලා. ඒ නිසා ඒ නිලධාරීන්ට මං හිතන්නේ ඕන වෙලා තියෙන වැට ගන්න එක මිසක් මං හිතන්නේ මේ කටයුතු ආරක්ෂා කරගන්න නෙමෙයි කියන පැහැදිලි අදහසක් අපටත් තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව ඔබතුමා නැවතත් මං ඉල්ලන්න කැමතියි මේ පිළිබඳව නැවතත් මේක පරීක්ෂාවකට ලක් කළා. ඔබතුමා මැදිහත් වෙලා හරි කමක් නැහැ. මේ තත්ත්වය නිවැරදි කරන්න ඊළඟට දෙවෙනි කාරණාව හැටියට ගරු අමාත්‍යතුමනි මම මෙහෙම කියන්නම්. ඒ පල්දෝරු පද්ධතිය අවුරුදු 40 ගානක් පරණ. ඒකේ බැමි පෙරලිලා තියෙනවා මේ වෙනකොට. ඒකේ පිරිපාදු තත්ත්වයන් හරියට කෙරෙන්නේ නැහැ. පිරිපාදුවට පිටින් තමයි බැම්ම හිල් කරගෙන වතුර කාන්දු වෙන්නේ කුඹුරු යායට. ඒ නිසා මේ නිලධාරීන් මේ ඉදිරිපත් කළ තියෙන වාර්තාවන් පිළිබඳව ඒ විදිහටම පිළිගන්න බෑ. ඒ නිසා මේ කාරණාවත් ඔබතුමාගේ අවධානයට මම යොමු කරනවා මේ අවස්ථාවේදී. ඒ නිසා ගරු අමාත්‍යතුමනි මේ සම්බන්ධයෙන් නැවත හොයලා මැදිහත් වීමක් වෙන්න කියලා මේ වෙලාවේ මතක් කරනවා.
ඔව් මට ලැබිලා තියෙන වාර්තාව අනුව තමයි පිළිතුරු සපයන්න වෙන්නේ. ඔබතුමාගේ ප්‍රශ්නයක් තිබුණ නැහැ දෙවෙනි එකේ. නමුත් මේ ජලාපවන මණ්ඩලය පිළිගන්නවා මේ මලාපවන පද්ධතිය යම් කොටක් ප්‍රතිසංස්කරණය කරන්න ඕන කියලා. ඒ අනුව ජල සම්පාදන මණ්ඩලය විසින් සැලසුම් සහ ඇස්තබේන්තු සකස් කරලා ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. ඒ වගේම පාර සම්බන්ධයෙන් තියෙන තොරතුරු වලදී අදාළ පාර්ශ්වයන් එක්ක සාකච්ඡා වලින් පස්සේ විකල්ප මාර්ගයක් යෝජනා වූ අතර එම මාර්ගයේ ඉදිකිරීම අවසන් තෙක් තමයි මේ අවසන් මේ වැටේ කටයුතු අවසන් කරලා තියෙන්නේ. කොහොම වුණත් ඔබතුමා සඳහන් කර පරිදි මේ පිළිබඳ වැඩිදුර තොරතුරු හොයලා බලලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න.
ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මන්ත්‍රීතුමා පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට.
அமைச்சர் அவர்களே, நீங்கள் பதில்களை அளிக்கலாம்.
கரு ஞானமுத்து ஸ்ரீநேசன் மந்திரி துமாகே பிரஷ்ன அங்க ஆ இக்க 2020 வருஷே வனசங்கனையிட்ட அணுவ ஸ்ரீலங்காவே முழு வன ஆவரணைய அக்கர 47,10,222.78 ප්‍රශ්නාංක ආදික වනාලින් ජීවත්වන දිස්ත්‍රික්කවල පිහිටි සියලුම වනාන්තරයේම සතුන්ට යෝග්‍යය එම ප්‍රමාණය අක්කර 45,53,641 වේ. ඉතිරි වනාන්තර තෙත් කලාපයේ හා කඳුකර ප්‍රදේශවල පිහිටා ඇති අතර එම වනාන්තරවල වනාලින් වාසය නොකරයි. ප්‍රොමිලක්කම් 3 වනාන්තර යනුවෙන් ගැනන පරිසර පද්ධතිය තුළ ජීවත්වන අලි සංඛ්‍යාව වෙන්වෙන් වශයෙන් ගණනය කර නොමැත. 2011 වර්ෂයේදී සිදු කරන ලද වනාලි සමීක්ෂණය අනුව ශ්‍රී ලංකාවේ වනාලි ගහනය අවම වශයෙන් 5,879. ප්‍රොමිලක්කම් 4 ප්‍රශ්නය ඔව්. ප්‍රොමිලක්කම් 5 2020 වනාලි ප්‍රහාරයන්ට ලක් වූ පුද්ගලයන් සංඛ්‍යාව 236යි. එම වනාලි ප්‍රහාර හේතුවෙන් මරණයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 112යි. වනාලි මිනිස් ගැටුම් හේතුවෙන් මිය ගිය වන අලින් සංඛ්‍යාව 328යි. 2021 ප්‍රහාරයන්ට ලක් වූ පුද්ගලයන් සංඛ්‍යාව 212යි. සිදු වූ පුද්ගල මරණ 142යි. මියගිය වනාලි සංඛ්‍යාව 375යි. 2022 ප්‍රහාරයට ලක් වූ පුද්ගලයන් සංඛ්‍යාව 353යි. සිදු මරණ පුද්ගල මරණ 146යි. මියගිය වනාලි සංඛ්‍යාව 439යි. 2023 ප්‍රහාරයට ලක් වූ පුද්ගල සංඛ්‍යාව 423යි. මියගිය පුද්ගල සංඛ්‍යාව 184යි. මියගිය වනාලි සංඛ්‍යාව 488යි. 2024 ප්‍රහාරයට ලක් වූ පුද්ගලයන් සංඛ්‍යාව 354යි. මරණයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 155යි. මියගිය වනාලින් සංඛ්‍යාව 388යි. ප්‍රශ්නාංක ආ රෝමිලක්කම් 1 එක් පරිසර පද්ධතිවලට දැරිය හැකි අලි ඝනත්වය සම්බන්ධයෙන් යම් අදහසක් ප්‍රකාශ වී තිබුණද මෙරට සමස්ත අලි ගහනයේ පවත්නා ස්වභාවික පරිසර පද්ධතියට දැරිය හැකිද යන සම්බන්ධයෙන් අධ්‍යයන වාර්තා මෙතෙක් එළි දක්වා නොමැත. ආ රෝමිලක්කම් 2 නැත. රෝමිලක්කම් 3 අදාළ නොවේ. රෝමිලක්කම් 4 අදාළ නොවේ. රෝමිලක්කම් 5 ඔව්. ගරු මන්ත්‍රීතුමා, ඒ සම්බන්ධයෙන් ටිකක් සවිස්තර විස්තරයක් තියෙනවා. මම කෙටි කරලා කියන්නම්. වනාලි මිනිසුන් සමග ඇතිවන ගැටුම හේතුවෙන් ඇතිවන විනාශය පාලනය කිරීම පිණිස පහත දැක්වෙන ක්‍රියාමාර්ග ගනු ලැබේ. එකක් තමයි විදුලි වැට ඉදිකිරීම. ඊට අමතරව වනාලි හානි බහුලව සිදුවන ස්ථානවල මුර පොළවල් ස්ථාපිත කරලා අලි පළවා හැරීමට කටයුතු කරන එක. ඒ වගේම වනාලි අලි වෙඩි ආදිය මගින් පළවා හරින එක. ඊට අමතරව අලි මංකඩ හඳුනාගෙන අලින්ට සංක්‍රමණ අවස්ථා හදලා දෙන එක, ඒ වගේම වාසස්ථාන සුපෝෂණ කටයුතු කරන එක ආදිය අපි අනුගමනය කරනවා. ඊට අමතරව මේ ක්‍රියාමාර්ගවලට අමතරව අපි විවිධ පර්යේෂණ සිදු කරමින් තියෙනවා මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා. මම ඒ පිළිතුර සභාගත කරනවා, ටිකක් සවිස්තර පිළිතුරක් එතන තියෙනවා. ප්‍රශ්න අංක ඈ අදාළ නොවේ.
ගෞරව අමைச்சர் அவர்களே, நீங்கள் ஓரளவுக்கு கேள்விகளுக்குரிய பதிலை தந்திருக்கின்றீர்கள். இருந்தாலும் நடைமுறையில் நாங்கள் எமது மக்கள் எதிர்நோக்குகின்ற பிரச்சனைகள் சம்பந்தமாக உங்களுக்கு சில தகவல்களை தரலாம் என்று நினைக்கின்றேன். அந்த அடிப்படையில் பார்க்கின்ற போது உங்களுக்கு தெரியும், விஞ்ஞானபூர்வமாக பார்க்கின்ற போது விலங்குகளின் எண்ணிக்கையை கட்டுப்படுத்தக்கூடிய விதத்தில் இறைகவிகள் இருக்கின்றன. மான் அதிகரிக்குமாக இருந்தால் அதனை கட்டுப்படுத்துவதற்கு அதனை உண்ணக்கூடிய ஒரு விலங்கு இருக்கின்றது. இவ்வாறு இந்த உணவுச் சங்கிலி காணப்படுகின்றது. யானையை பொறுத்த மட்டில் யானையை உண்ணக்கூடிய விலங்குகளோ அல்லது யானையை அழிக்கக்கூடிய சந்தர்ப்பங்களோ குறைவாக இருக்கின்றது. எனவே இந்த யானையின் பெருக்கம் என்பது எமது காடுகளில் அளவை விட அதிகமாக காணப்படுகின்றது. இதனால் தற்போது யானைகள் கிராமங்களை கடந்து பயிற்சிகை நிலங்களை கடந்து நகரங்களுக்கு பிரவேசிக்கக்கூடிய விதத்தில் இருக்கின்றது. அண்மையில் கொக்கட்டிச்சோலை நகரத்தை நோக்கி 2-3 யானைகள் வந்திருந்தது. அதன்போது நான் காவலர்களிடம் அல்லது அலுவலர்களிடம் கோரிய போது அவர்களுக்கு அங்கு சென்றடைவதற்கான சாரதிகள் இல்லை, வாகனங்கள் இல்லை என்ற குறைபாடுகளை சொல்லுகின்றார்கள். அதேபோன்று சித்தாண்டி பிரதேசத்தில் கிராமத்திற்குள் நுழைந்த யானைகள் 2 குழந்தைகளை தாக்கி சென்றுள்ளன. ஆனால் அந்த குழந்தைகள் தெய்வாதீனமாக தப்பி இருக்கின்றன. எனவே இன்றைய நிலையில் காடுகளை விட்டு வயல்களை தாண்டி ஆறுகளை தாண்டி நகரங்களுக்குள் நுழையக்கூடிய விதத்தில் யானைகளின் எண்ணிக்கை அதிகரித்திருக்கின்றது. அதேவேளை மட்டக்களப்பு மாவட்டத்தை பொறுத்த மட்டில் ஆக 3 அலுவலகங்கள் இருக்கின்றன. ஒரு பிரதான அலுவலகம் கல்லடியில் இருக்கின்றது, அடுத்ததாக கிரான் பகுதியில் ஒரு அலுவலகம் இருக்கின்றது, வெள்ளாவளியில் இருக்கின்றது. ஆனால் அம்பாறையோடு ஒப்பிட்டு பார்க்கின்ற போது அங்கு 7 அல்லது 8 அலுவலகங்கள் இருக்கின்றன. அதனை கண்காணிப்பதற்கான காவலர்கள் அல்லது அலுவலர்களும் அம்பாறை மாவட்டத்தில் அதிகமாக இருக்கின்றார்கள். அது வேண்டும், கட்டாயம் அம்பாறை மாவட்டத்திற்கும் அங்கு தாக்குதல் நடக்கின்றபடியால் தேவை. ஆனால் மட்டக்களப்பை பொறுத்தமட்டில் சாரதிகள் இல்லாத குறைகள் காணப்படுகின்றது, வாகனங்கள் இல்லாத குறைகள், அலுவலர்கள் அல்லது காவலர்கள் குறைவும் காணப்படுகின்றது. கடந்த காலத்தில் 1 லட்சம் வேலை திட்டம் வழங்கப்பட்டு அதிலும் இந்த யானையை கட்டுப்படுத்தக்கூடிய உத்தியோகஸ்தர்கள் நியமிக்கப்படுவார்கள் என்று சொன்னது நடக்கவில்லை. எனவே நான் உங்களிடம் கேட்பது என்னவென்றால், மக்களின் உயிர் முக்கியமானது, அவர்களுடைய உடைமைகள் முக்கியமானது, அச்சத்தோடு அவர்கள் தங்களுடைய பயிற்சிகளை செய்ய முடியாத ஒரு நிலைமை இருக்கின்றபடியால் தயவு செய்து உங்களிடம் கேட்டுக்கொள்வது, மட்டக்களப்பு மாவட்டத்தில் அலுவலகங்களின் எண்ணிக்கை அதிகரிக்கப்பட வேண்டும். இரண்டாவது, உத்தியோகஸ்தர்கள் அல்லது காவலர்களின் எண்ணிக்கை அதிகரிக்கப்பட வேண்டும். வாகனங்கள் சாரதிகள் என்பன அவசியமாக இருக்கின்றது. அதனை விரைவாக வழங்கினால் மக்களின் உயிரிழப்புகளையும் உடைமை இழப்புகளையும் நாங்கள் கட்டுப்படுத்த முடியும். இன்னொரு விடயம் ஒரு தகவலுக்கு தருகின்றேன். ஆஸ்திரேலியாவில் கங்காரு எண்ணிக்கை அதிகரித்த போது மேலதிகமான எண்ணிக்கைகள் தொந்தரவாக இருந்தபடியால் அவர்கள் அவற்றை மேலதிகமானவற்றை அழித்து விட்டார்கள். அதற்காக யானையை அழிக்க சொல்லவில்லை நான். அதேபோன்றுதான் மத்திய கிழக்கு பிரதேசத்தில் ஒட்டகங்கள் அதிகரித்த போது நிலத்தடி நீர் பற்றாக்குறை ஏற்பட்டது அவர்கள் குடிக்கின்ற போது. அதன் போதும் மேலதிகமான ஒட்டகங்களை அழித்து விட்டார்கள் மனித தேவை கருதி. நான் யானைகளை அழிக்க சொல்லவில்லை, ஆனால் இவற்றை கட்டுப்படுத்துவதற்கான விஞ்ஞான பூர்வமான பொறிமுறைகள், பெருக்கத்தை கட்டுப்படுத்தக்கூடிய விஞ்ஞான ரீதியான அறிவியல் சார்ந்த பொறிமுறைகள் ஏதாவது ஒன்றை கண்டுபிடிக்க முடியுமா? ஆகவே இவ்வாறான விடயங்களை நீங்கள் கவனத்தில் கொண்டு எதிர்காலத்தில் மட்டக்களப்பு மாவட்டம் மட்டுமல்ல யானைகளால் பாதிக்கப்படுகின்ற மாவட்டங்களுக்கு நீங்கள் மக்களை பாதுகாப்பதற்குரிய நடவடிக்கை எடுக்க வேண்டும் என்று மிகவும் வினயமாக
கேட்டுக்கொள்கின்றேன். மந்திரிதுமா, ஒபத்துமா இதிரிபத் கருப்பு கரும் சம்பந்தம் அபிசாலக்கிளி மாத்து என்னம் அப்படி மேவர் அயவாயினுத் මේ ප්‍රශ්නය විශේෂයෙන් සලකලා ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන අපි ටිකක් වැඩිපුර කලින්ට වඩා වැඩිපුර අපි වෙන් කරලා තියෙනවා. එතකොට අපිට මේ ප්‍රශ්න සම්බන්ධයෙන් සලකා බලන්න වෙන්නේ එක පැත්තකින් මිනිස් ජීවිත සහ දේපල විනාශය සිදුවෙන අතරෙම අලි කියන්නේ අපේ රටේ සංරක්ෂණය කළ යුතු සත්ව කොටසක් අලි ඇතුන්. ඒ නිසා අපිට අලි ඇතුන් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ කැන්ගරුවන් සම්බන්ධයෙන් හෝ සෞදි අරාබියේ ඔටුවන් සම්බන්ධයෙන් ඔබතුමා කිව්වා වගේම ඒ ක්‍රම අනුගමනය කරන්න බැහැ. අපි අලි සංරක්ෂණය වෙනුවෙන් තමයි පෙනී සිටින්නේ. නමුත් මේ මිනිස් ජීවිත දේපල හානි සහ වනාලි ඇතුන් සංරක්ෂණය සම්බන්ධයෙන් අපි කිසියම් මේ හැම පැත්තක්ම සලකා බලලා තමයි අපිට මැදිහත් වෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඔබතුමා ඉදිරිපත් කරපු අම්පාර සහ මඩකලපු දිස්ත්‍රික්කවල ප්‍රශ්න ගැන අපි අවධානය යොමු කරන්නම්. අපි විශාල මැදිහත් වීමක් කරලා තියෙනවා සහ කරමින් තියෙනවා මේ ප්‍රශ්නෙට ස්ථිරසාර සහ විද්‍යාත්මක විසඳුමක් ලබා ගන්න. ඉතින් අපි ඔබතුමාගේ සහයත් ඒකට අපේක්ෂා කරනවා.
அமைச்சர் அவர்களே நன்றி. அவசரமாக எங்களுக்கு வேண்டுவது என்னவென்றால், இந்த மட்டக்களப்பு மாவட்டம் திருவண்ணாமலையிலும் பாதிப்பு இருக்கின்றது. மட்டக்களப்பு மாவட்டத்தில் அலுவலகங்களின் எண்ணிக்கை, உத்தியோகஸ்தர்களின் எண்ணிக்கை, வாகனங்கள், சாரதிகள் என்பவற்றின் எண்ணிக்கையை அதிகரிக்குமாறு அவசர உதவியாக நான் அதனை உங்கள்
முன்வைக்கின்றேன்.
දෙවෙනි වටේ ගරු චානක මාදුගඩ මන්ත්‍රීතුමා, විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාර කමාත්තුමාගෙන් ඇසීමි.
ගරු කතානායකතුමනි, චානක මාදුගඩ මන්ත්‍රීතුමා වෙනුවෙන් විදේශ කටයුතු ඇමතිතුමාගෙන් මම අහනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, අදාළ පිළිතුර සභාගත කරනවා.